ඒ නිසා අපිට ලෝකයේ තුල බලපෑමක් කරන්න පුළුවන් වෙන්නේ අපි අපි ගැන අමතක කරලා අපිව රැකබලා ගන්න උත්සාහ කරන එක නතර කිරීමෙන්. ඔයා ඔයාව රැකබලා ගන්න එකෙන් විස්රාම අරගෙන ඔයා වෙනුවෙන් ලොකු විස්රාම ගැනීමේ සාධයක් පැවැත්වුවොත් කොහොමද? මට අද කතා කරන්න ඕන වෙන්නේ පරාර්ථකාමී ආකල්පයක් ගැන. අද මෙතන ආත්මార్థකාමී මිනිස්සු කවුරු හරි ඉන්නවද? එක අතක් ඉස්සුව පේනවා. තවත් ටිකක් තියෙනවා. අපි සටන් කරන ලොකුම සටන් වලින් එකක් වෙන්නේ මේක. මං අපචාර වලින් පිරුණු ගෙදරක හැදුනා. මගේ තාත්තා අතවර කෙරුවා. ඔහු හුඟක් මත්පැන් බිව්වා. ඔහු හැමදේම ඔහු ගැන විතරක්ම වුණා. ඔහු අනිත් අය හසුරුවමින් පාලනය කෙරුවා. හරිම ප්‍රචණ්ඩයි. ඔහු බීමත්ව ගෙදර ඇවිල්ලා අම්මා අවටැති දේවල් වලට පහර දෙනවා. හැමදාම වගේ අවුරුදු 15ක් තිස්සේ මට අතවර කෙරුවා. ඒ ගැන අම්මට කිව්ව නිසා ඇය මේ ගැන දැනන් හිටියා. එක් වතාවක් ඔහු ඇයට අහු වුණා. ඇයට තනියම ජීවත් වෙන්න බැරි නිසා ඔහු ගැන ඇය බයෙන් හිටියා. මගේ වයස 13ක් වුණාම මං රස්සාවකට ගියා. මගේ තාත්තට ඕනුන්නේ නැහැ මගේ පන්තියේ මුද්ද ගන්න. මගේ උපාධින් පින්තූරය මිලදී ගන්න. ඔහු මගේ උපාධි ඇඳුම් මිලදී ගත්තේ නැහැ. ඔහු නිකන් කවදාවත් කෙරුවේ නැහැ. කිසි දෙයක් කරලා නැහැ ඒ අය. ඒ අය මට කන්න දුන්නා. ඒ වගේම මට රැට නිදා ගන්න තැනක් තිබුණා. කිසිම කෙනෙක් ප්‍රේම කරන බව, සලකන බව, රැකබලා ගන්න බව හැඟීමක්වත් මට තිබුණේ නැහැ. ඒ නිසා ඔයාල අතරින් බොහෝ අයටත් මේ වගේ වෙලා තියෙනවා ඇති. ඉතින් ඔයාගෙන් ඔයා බලා ගන්න නැත්තම් වෙන කවුරුත් ඔයාව බලා ගන්න නැහැ. මං ඩේව් එක්ක විවාහ වුණාම මට කියන්න ඕනුනේ ඔහු මා එක්ක විවාහ වුණාම කියලා. මං විවාහ වෙලා හිටිය අවුරුදු 5ක් වෙන කෙනෙක් එක්ක. නිකං අවුරුදු 5ක නපුරු හීනයක්. කාටවත් මාව ඕන වෙයි කියලා මං හිතුවේ නෑ. මට ලැබුණු පළවෙනි ආරාධනාව මං පිළිගත්තා. එහෙම වෙන්න පුළුවන් නම් ඔහු මට වඩා ප්‍රශ්න තිබුණු බලාපොරොත්තු සුන්නු අයෙක්. ඔහුට වෙන කාන්තාවන් හිටියා. ඒ විවාහයෙන් ඩේවිඩ් කියලා නම් කෙරුව ළමෙක් ලැබුණා. හිතගන්න කරුණක් නම් එවෙලෙහිම ඩේව් ඔහුව බාරගත්තා. අපි ඔහුට හදාගත්ත දරුවා කියලා කිව්වේ නෑ. එහෙම කියයි කියලා ඔහු හිතුවේ නෑ. අනිත් දරුවන් වගේ ඔහුත් ඩේව්ගේ පුතෙක් වුණා. ඩේව් හොඳ මනුස්සෙක්. ඇත්තටම ඔහු මට ප්‍රේම කරනවා. ඔහුට මාව රැකබලා ගන්න ඕනේ. ඒත් මට විශ්වාස කරන්න බැරි නිසා ඒක කරන්න ඉඩ දෙන්නේ කොහොමද? ඇත්තටම මං දැනන් හිටියේ නෑ. ඒ නිසා යටත් වීම ගැන කියනකොට ඒක මගේ DNA වල තිබුණේ නෑ. මං හිතුවේ මෙහෙමයි. ඔයා දන්නවද? ඔහු අපේ පවුල වෙනුවෙන් තීරණයක් ගත්තොත් ඒක අපිට හොඳක් වෙයි කියලා විශ්වාස කරන්න බැරි වුණා. මොකද මං වැඩුණු ගේ තුල මගේ තාත්තා ගත්ත හැම තීරණයක්ම උනේ ඔහුගේ යහපතට. වාට තේරෙනවද? දෙවියන් වහන්සේට හා මනුෂ්‍යයන්ව විශ්වාස කිරීම මට ලොකු අභියෝගයක්. මං ඉතාම ආත්මార్థකාමී. මාව බලා ගැනීම හැමතිස්සෙම ස්ථීරව හිටියා. මං කිතුණුවෙක්ව හිටියා කියලා මං ඊයේ සඳහන් කෙරුවා. මං ඒ අවස්ථාවේ උගන්වමින් හිටියා. මං දෙවියන් වහන්සේට ප්‍රේම කළා. ඒත් මං සතුටින් හිටියේ නෑ. ඔයා දන්නවා මං ඉස්සෙල්ලම හිතුවේ මගේ දේව සේවය ගැන. ඒක තමයි මගේ සතුට උනේ. ඒ වගේම මගේ බරෙන් රාත්තල් 10ක් විතර අඩු වුණොත් එහෙම හොඳයි කියලා මට හිතුණා. වෙන වෙලාවක සතුටු වෙම කියන එකයි වැරද්ද. දෙවියන් වහන්සේකින් ඇහිම කියන නුවණ තියෙන අතපසු වීම මං කෙරුවා. ඔයාට ඇත්තටම දැනගන්න ඕන නම් උන්වහන්සේ ඔයාව සතුටින් තියන්න කැමති. උන්වහන්සේ මට කිව්වා ඔයා සතුටු නැතේ ඔයා ආත්මార్థකාමී නිසා. ඔයා හැම වෙලේම ආත්මార్థකාමීව ඉන්න එපා. අපිව දෙවියන් වහන්සේ මැව්වේ හැමතිස්සෙම රැක බලා ගන්න නෙමෙයි. දෙවියන් වහන්සේ මැව්වේ අනිත් අයට ලං වෙන්න, ඔයා ගැන අමතක කරන්න. හොඳයි, ඉතින් මං ගැන කොහොමද? කවුද මාව බලාගන්නේ? මොකද්ද මං අදහස් කෙරුවේ? ඇත්තටම ඒ පද බයිබලය තුල කියවීමෙන් විතරක් මං තරහ වුණා. මං නිකන් කියන දේවල් ගැන මෙතන ඉන්න වෙන කාන්තාවන්ට තේරෙනවද? මට බෑ කරන්න. මොකද මාව බලාගත්තේ නැත්තම් කවුරුත් මාව බලාගන්නේ නැහැ. මට සිද්ධ වුණු දේවල් නිසා මනුස්සයෙක්ව විශ්වාස කරන්න පුළුවන් වෙන්නේ කොහොමද කියලා මං දෙවියන් වහන්සේගෙන් ඇහුවා. ඔයා බලන්න, දෙවියන් වහන්සේට මනුස්සයෙක්ව පාලනය කරන්න පුළුවන්. ඒත් අපිට බෑ. ඒ නිසා මං හුඟක් ඉගෙන ගත්තා. ඔයා දන්නවද, දේව් මට ප්‍රේම කරනවා කියලත්, ඔහුට මාව බලාගන්න ඕනි කියලත්, ඔහු ගන්නා තීරණ මගේ හොඳට කියලත්, මට ඕන වෙන දේ ඇත්තටම ලබා දෙන්න ඔහුට ඕනේ. ඔහු මට බොහෝ වෙලාවට කියවේ, මට ඕන වෙන්නේ ඔයා සතුටින් ඉන්න. ඔයාට බල්ලෙක් ඕනේ නම් සතුටු වෙන්න බල්ලෙක් ගන්න. ඒත් බලන්න, ප්‍රේමේ හැසිරෙන්නේ මෙහෙමයි. ප්‍රේමයට ඕනේ අනිත් පුද්ගලයාව සතුටින් තියන්න. ඒ පුද්ගලයාව සතුටු කරන්න ඒ අය පරිත්‍යාග කරනවා. අහන්න, මාව අවිතිව තියන්න. නිකන් මට ඕන වෙන්නේ ඔයා සතුටුවෙන් ඉන්න එක විතරයි. ඉතින් කෙනෙක් ඇත්තටම මං සතුටින් ඉන්නවා දකින්න කැමතියි කියලා තේරුම් ගන්න මට බොහෝ අවුරුදු ගණනාවක් ගියා. ඒත් බලන්න, මට එහෙම කරන්න සිද්ධ වුණා. මට ඩේව්ව ඔහුගේ ප්‍රේමය විශ්වාස කරන්න සිද්ධ වුණා. ඔහුගේ හැසිරීම සිද්ධ වුණේ එහෙමයි. දෙවියන් වහන්සේව හා මනුෂ්‍යයන්ව විශ්වාස කිරීම මට ලොකු අභියෝගයක්. මං ඊටාම ආත්මార్థකාමී. මාව බලා ගැනීම ගැන මං හැමතිස්සෙම ස්ථීරව හිටියා. කිතුණුවෙක් හැටියට මේ අවස්ථාවේ මං දෙවියන් වහන්සේට ප්‍රේම කෙරුවා. මං හිතුවේ මගේ දේව සේවය වර්ධනය වුණොත් මං සතුටින් ඉඳී කියලා. ඔයාට ඇත්තටම දැනගන්න ඕනේ නම් උන්වහන්සේ ඔයාට සතුටින් ඉන්න කියන්න කැමති. උන්වහන්සේ මට කිව්වා, ඔයා සතුට නැත්තේ ඔයා ආත්මార్థකාමී නිසා. ආත්මార్థකාමීකම යහපත් දෙයක් නෙමෙයි. ඔයාට එකම වෙලාවේ සතුටින් හා ආත්මార్థකාමීකමින් ඉන්න බෑ. දැන් මං ඔයාට ඉඩ දෙන්නේ හිස් බැල්මකින් මන් දිහා බලන්න. මට ඕනේ ඔයා මේක තේරුම් ගන්න. එක සැරේම ඔයාට සතුටින් හා ආත්මార్థකාමීකමින් ඉන්න බෑ කියන එක ඔයා තේරුම් ගන්න. ඔයා ඒක තේරුම් ගන්න උත්සාහ කරන්න. ඔබවම සතුටෙන් තියාගන්න එක නෙමෙයි, අනිත් පුද්ගලයව සතුටෙන් තියන්නේ කොහොමද කියලා ඔයා ඉගෙන ගන්න උත්සාහ කරන්න. ඔව්, එහෙම කරන්න. පිලිප්පි 2:4-5 නුඹලා එක් එක් කෙනා තම තමාගේ කාරණා නොව අනුන්ගේ කාරණාත් බලන්න. දැන් මෙතන ඔයා ගැන සැලකිලිමත් වෙන්න එපා කියලා කියන්නේ. ඒත් එතන කියන්නේ ඔයා ගැන විතරක් සැලකිලිමත් වෙන්න එපා, අනුන්ගේ කාරණා ගැනත් සැලකිලිමත් වෙන්න. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල තිබුණු එම ආකල්පය හා පරමාර්ථ යටහත් සිතම නුඹලා තුලත් තිබේවා. දැන් පරාර්ථකාමී හැසිරීමට කලින් යටහත්කම එන්න ඕනේ. මොකද අපිට යටහත් මනසක් නැත්තම් අපි අනිත් අයට වඩා උසස් කියලා, අපි හැමතිස්සෙම අපි වෙනුවෙන් කරන්න ඕනි කියලා, අපිට සේවය කරන්න ඕනි කියලා අපි හිතනවා. අපිට සේවය කරන්න බෑ. මොකද එතකොට අපිට යටහත් බව හැඟෙනවා. අපි ගැන හිතන්න ඕන තරමට වඩා අපි ගැන උසස් විදියට හිතුවේ නැත්තම් අපි සමානයි කියලා අපිට හිතෙනවා. මොකද ඔයාට, මං ඔයාට පොරොන්දු වෙනවා ඔයාට කරන්න බැරි යම් දෙයක් ඒ අයට කරන්න පුළුවන් යටහත් මනසක් එක්ක. මාක් 8:34 තුළ තියෙන පුදුම පදයෙන් කියන්නේ මම් මාව අමතක කරන්න කියලා. මේ පදය සමහර විට ආව තරහගස්සයි මන් දන්නේ. එවිට උන්වහන්සේ සමූහයා තමන් වෙතට ගෝලයන් සමග ළඟට කැඳවා ඔවුන්ට කියනසේ කවරෙක් නමුත් මා පස්සේ එන්න කැමති නම් ඔහු තමාගේ කැමැත්ත අත්හැර අමතක කර නොසලකා තමාගේ ආශාවල් සැලකීම ඉවත් කරමින් තමාගේ කුරුසිය රැගෙන මා අනුවේවා. දැන් අපි උසුලා ගන්න ඕන වෙන මේ කුරුසිය මොකද්ද? අපි යේසුස් වහන්සේ කෙරුවා වගේ ලී කුරුසියක බඩගාගෙන ඒකේ ඇන ගහලා ආයෙත් එල්ලිලා මැරෙන්න ඕන වෙන්නේ. ඔයා අනිත් අයගේ ප්‍රීතිය වෙනුවෙන් ජීවත් වීමට පටන් ගත්තොත් මොකක් කියලාද ඔයාට හිතෙන්නේ? අනේ දෙවියනේ, දේව් මේ උදේ අපිට ඉගැන්නූ කාරණා අනුව මට ටිකක් කියන්න. කිතුණුවෙක් ඇත්තටම ප්‍රේමය තුළ ජීවත් වුණොත් ඇත්තටම අපේ රට තුළ තියෙන ප්‍රශ්න අපිට නෑ. ඇයි කියලා ඔයා දන්නවා? මොකද යේසුස් වහන්සේ කිව්වේ මන් නුඹලාට ප්‍රේම කළාක් මෙන් නුඹලාත් එකිනෙකාට ප්‍රේම කරන ලෙස එකිනෙකාට ප්‍රේම කරන්න. අලුත් ආඥාවක් නුඹලාට දෙමි. නුඹලා එකිනෙකාට ප්‍රේම කරනවා නම් නුඹලා මාගේ ගෝලයෝ බව එයින් සියල්ලන් දැනගන්නවා ඇත. ඒ නිසා අපිට ලෝකයේ තුල බලපෑමක් කරන්න යනවා නම් අපි ගැන අමතක කරන්න ඕනේ. හැමතිස්සෙම අපි ගැන බලාගන්න එක නතර කරන්න. තමන්ට විශ්‍රාමයක් දීලා ඔයා වෙනුවෙන් ලොකු විශ්‍රාම උත්සවයක් පැවැත්වුවොත් කොහොමද? මං කියන්නේ ඔයාලා සමහරු හැමතිස්සෙම ඔයාලව බලාගන්න උත්සාහ කරන එකෙන් වෙහෙසටපත් වෙලා අවංකව මහනවා, මට තවම එහෙම කරන්න ශක්තියක් නැහැ. දෙවියනි, මං ඔයාට අයිති. මගේ ජීවිතේ ඔයා වෙනුවෙන් ජීවත් වෙනවා. ඔයා මාව බලාගනී කියලා මං බලාපොරොත්තු වෙනවා. මගේ ප්‍රීතිය වෙනුවෙන් ඩේව්ට වගකීම් දීම නතර කරන්න. දෙවියන් වහන්සේ මට කිව්ව අවස්ථාව මට මතකයි. මෙතන ඉන්න සමහර කාන්තාවන්ට ඒක අහන්න ඕන. බොහෝ විට යම් පිරිමියයත් එහෙමයි. ඔයා විවාහ වුණු තැනැත්තාට ඔයාව සතුටින් තියන්න වගකීම දෙන්න එපා. ඔයා විවාහ වෙනකොට ඔයා සම්පූර්ණයෙන් වෙනස් ආකල්පයක් තියෙන්න ඕන. ජීවිතය තුළ මගේ අරමුණ වෙන්නේ ඔයාව සතුටින් තියන එක. කවුරු තෑනුන් අරිනවා මට දකින්න ඕනේ. ඔයා දන්නවා මං කිව්වේ ඔයා නිශ්ශබ්ද වුණා. දැන් බලන්න ඔයා නැති කරගන්න ඕනේ නැති දේ මේකයි. මගේ ආකල්පය වෙන්නේ අනිත් අයව සතුටු කරන්න ජීවත් වෙනවා කියලා. මෙන්න කාරණාව. අපිව අයින් කරයි කියලා අපි හුඟක් බයයි. ඒත් ඔයාව අයින් වෙන්නේ නැහැ. මොකද දෙවියන් වහන්සේ ඔයා බලා ගන්නවා. කෙනෙක්ට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් වෙන්නේ ඔයා ඒ අයට උපකාර කරන්න පුළුවන් වෙන්නේ ඇයි කියලා ඔයා කවදාහරි කල්පනා කරලා තියෙනවද? ඒ අයට උදව් කරන්න දෙවියන් වහන්සේ ඔයාට අනුග්‍රහය දෙනවා. ඒත් සමහර වෙලාවට ඇයි කියලා ඔයා දන්නවද? මොකද දෙවියන් වහන්සේ අපිව මැව්වේ අපිට ලං වෙන්න නෙමෙයි, පිටතට ලං වෙන්න. ඒක අදාළ වෙන්නේ පුද්ගලයන්ට විතරක් නෙමෙයි, සභාවකටත් අදාළයි. ඕන සභාවකට එම සභාවේ වර්ධනය ගැන විතරක් අවධානය යොමු කරනවා නම් ඒක වර්ධනය වෙන්නේ නැහැ. ඔයා ලං වෙලා ඒ වගේම මිනිස්යන්ට ප්‍රේම කිරීම කෙරෙහි අවධානය යොමු කරුවොත් ඔයා හැමෝටම ගොඩනැගිල්ල තුළට ඇතුළු කරගන්න පවා බැරි වෙයි. මේක අපි කිතුණුවන් එක්ක රැස් වෙලා ස්වාමීන්ට ප්‍රශංසා වේවා, ස්තුති යේසුනි, අපේ කාර් එකේ ස්ටිකර් එක, අපේ ක්‍රිස්තියානි ස්වර්ණාභරණ හා අපේ විශාල බයිබල් එක්ක කුඩා සමාජ ශාලාවක් නෙමෙයි. අපිට හැම සතියෙම දේශනාවක් ලබා ගැනීමයි ඕන වෙන්නේ. ඒක අපේ ආසනවල අපි ටිකක් අපහසුවෙන් ඉඳගෙන ඉන්නකොට සැබෑවක් කරවන්න ඕනේ. ළමේ ඔයාට කියන්නේ දෙන්න. ඔයා ඔයාගේ දරුවන් ගැන බල ඔයා ඔයාගේ දරුවන් ගැන බලපෑමක් ඇති කරන්න. ඒ අයට ඕනකමක් ඇති කිරීම වෙනුවෙන් ඔයාට පෙන්වන්න ඕනේ ඔයා සභාවට ගිහින් ඊළඟ දවස්වල යක්ෂයා වගේ gedera ඉන්න එපා. මට කනගාටුයි. මං කෙලින්ම කතා කරුවා. ඔයා දන්නවා අපේ ළමයින්ට අපි ආදර්ශයක් වෙනවා නම් ඒ අය ලෝකයේ තුල මොන වගේ පරීක්ෂාවට මුහුණ පෑවත් ඒක යහමගටයි. මොකද ඕනෑම කෙනෙක්ට බොරු හා ව්‍යාජ දෙයකින් ඇත්ත හා අව්‍යාජ දෙයක් කියන්න පුළුවන්. මෙන්න බයිබලයේ තියෙන ඉතා විශිෂ්ට බයිබලීය පදයක්. අපි උසුලා ගන්න ඕනේ කුරුසිය වෙන්නේ පරාර්ථකාමී ජීවිතයක ජීවත්වීම. 2 කොරින්තිය 5:15 උන්වහන්සේ කියන්නේ සියල්ලන් වෙනුවෙන් මැරුණේ ජීවත්වන්නන් තවත් තමුන් උදෙසා ජීවත් නොවි ඔවුන් වෙනුවට මැරි නැවත නැගිටුණා වූ තැනන් වහන්සේ උදෙසා ජීවත් වෙන පිණිසය. වව්! යේසුස් වහන්සේ මැරුණේ අපිට ආත්මාර්ථකාමී තමා මුල් කරගත් ජීවිතයක ජීවත් වෙන්න ඕනේ නැති නිසා. ඔයා තුලට සම්පූර්ණයෙන් උරා ගන්නවා කියන්නේ මොන වගේද කියලා ඔයා දන්නවා. මං දන්නවා ආත්මාර්ථකාමී වෙන්නේ නැති එක ගැන සම්පූර්ණ පැයක දේශනාවක් ඔයාගේ මාංශයකට සතුටක් නැති වෙන්න පුළුවන්. මං කල්පනා කරන්නේ ඔයාලගෙන් කී දෙනෙක් අද උදේ මෙතනට එනකොට ඒ වගේ යාඥා කෙරුවද? අනේ ස්වාමීනි, මගේ බලාපොරොත්තුව නම් මං වෙනුවෙන් ජොයිස්ට වචනයක් තියෙනවා. අවංකෝ මම් වැඩිය ධෛර්යවත් නෑ. වැඩිය අත්තිස්සුන් නෑ. ඒත් මං ඔයා වෙනුවෙන් යාඥා කළා. ආමෙන්. අපි මේ සම්මේලනයට එනකොට මං කියන්නේ මං වාට ඇත්ත කියනවා. දවල් මෙතනින් යනකොට වෙලාව 3යි. මට තියෙන හැම එකක්ම ඔයාට ලැබෙනවා. මං ගෙදර ගිහින් ආපහු වර්ධනය වෙලා සති දෙකකින් මේක ආපහු කරන්න ලෑස්ති වෙනවා. ඒ අතරතුරදී පොත් ලියනවා, අලුත් දේශනාවක් නිර්මාණය කරනවා. ඒකට ඔයාගේ ආඥාව ඕනේ. ඔයා සභාවකට යන හැම අවස්ථාවකම දුකින් හරි මානසික විෂාදයෙන් හරි තනිකමින් හරි ඕනකමින් හරි ඉන්න යම් කෙනෙක් ඉන්නවද? නිකං ඔයාගේ කිතුණු යාළුවන් 3 දෙනා හොයාගෙන ගිහින් ඔයාගේ පුංචි සමාජයේ ඉන්න එපා. පාස්ටර් ටොමි, මං හොඳට දේශනා කරනවද? බලන්න, මං දන්නවා. මොකද මං ආත්මාර්ථකාමී වෙන එකෙන් සතුටු වෙන්න උත්සාහ කරුවා. ඒක එහෙම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔයා මට ඇහුම්කන් දුන්නා නම් ඔයාට මේ කන්ද වටේ යෑම නතර කරන්න පුළුවන්. අද මං දේශනා කරන දේ අනුව මං ජීවත් වෙන්න යනවා. මට වෙන කෙනෙක් වෙනුවෙන් කරන්න පුළුවන් වෙන්නේ මොකද්ද? මං වෙන කෙනෙක්ට දෙන්න පුළුවන් මොන වගේ දෙයක්ද? මට තියෙන්නේ කාටද ධෛර්ය ලබා ගන්න ඕන වෙන්නේ? කාටද ආශිර්වාදයක් ඕන වෙන්නේ? මට ආශිර්වාද කරන්න පුළුවන් වෙන්නේ කාටද? මං හැම දවසකම දෙවියන් වහන්සේගෙන් ඉල්ලනවා. මං බලාගෙන ඒ අයට ඕන දේ අහනවා. ඔයා දන්නවා, ඔයා මිනිස්යන්ට ඇහුම්කන් දුන්නොත් ඒ අයට ඕන දේ හා ඒ අයට අවශ්‍ය දේ ඔයාට කියයි. ඔයාට ලේසියෙන් කරන්න පුළුවන් ඒ වගේම කරන්න අකමැති දේවල් කරන්න කියලා ස්වාමින් වහන්සේ වතාවක් මට කිව්වා. ඔයා මේක අහන්න ඕන නිසා මං ආපහු ඔයාට කියනවා. ඔයාට උදාහරණයක් කියන්නම්. දේශනාකාරයන් 14ක් හිටියා. මේක අවුරුදු ගණනාවට කලින් සිද්ධ වුණු කතාවක්. ඒ අය සම්මේලනයක් සංවිධානය කළා. ඒ සංවිධානයට මුදල් දෙන්න කියලා ඒ අය ඒකට යාඥා කරා. එතකොට එක්කෙනෙක් යාඥාව නතර කරලා මෙහෙම කිව්වා, විනාඩියක් ඉන්න, මෙහෙම කරන්න, දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්න එපා. මොකද අපි හතර දෙනා ඒකට අපේ මුදල් එකතු කරලා මේ සම්මේලනයේ වෙනුවෙන් යාඥා කරන්න පුළුවන්. ඔයා දන්නවා මිනිස්යන්ට බොහෝ දේවල් නිකන් සපයනවා. නොමිලේ අන්තර්ජාලය, නොමිලේ ඉගැන්වීම්, නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්නවා, නොමිලේ නොමිලේ හැම දෙයක්ම නොමිලේ. කුඩා ලොරි අපි ගේනවා. මං කොයිතරම්ද කියලා දන්නේ. අපි ඒ අයට ලයිට්ස් හා තිර, ඒ සියලුම නිෂ්පාදන හා අලංකාර දේවල් ගේනවා. සතියන්තේ මිනිසුන්ව ආසනවලට ගෙනියන්න උදව් කරන්න ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ අය ඉන්නවා. ඔයාලට ඕන වෙන්නේ එන්න විතරයි, මට ආශිර්වාද කරන්න. ඊට පස්සේ අපි සම්මාදම් ගන්න වැඩි වෙලාවක් ගත්තොත් ඔයාට කේන්තියයි.
මොකද්ද මේ?
ඔයා යන හැම තැනකම මිනිස්යන් මුදල් ගැන කතා කරනවා. මේ සම්මේලනයේ පස්සේ ඔයාට කෑම කනකොට ආශිර්වාද වේවා කියලා ඒ අයට කියන්නේ. ඔයා වාහනේ නවත්තලා ඉන්ධන ගන්නව නම් ඒ අය නොමිලේ කියන්නේ නෑනේ. ඔයා යන හැම තැනම ඒ අය මුදල් ගැන කතා කරනවා. ඒත් අපි තරහ වෙන්නේ සභාව තුළ විතරයි. ඉතින් ඔයා අපේ මුදල් එක්ක මොනවද කරන්න කියලා මං සහතිකව දන්නේ. ඉතින් ඔයා ඒ හැම දෙයක්ම දෙවියන් වහන්සේට දුන්නොත් ඔයාට කිසි ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඔයා සභාවකට හරි දේශනාකාරයෙකුට හරි මුදල් දෙනවා කියලා කවදාවත් ආකල්පයක් ඇතිව ඉන්න එපා. දෙවියන් වහන්සේට දීලා ආපහු විපාකයක් දෙයි කියලා විශ්වාස කරන්න. මට බයයි, මට ඒක වෙන විදියකට කරන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. පිලිප්පි 4:5 නුඹලා පරාර්ථකාමී බව හා ඉවසිලිවන්තකම සියලු මනුෂ්‍යයන්ට දැකගන්ට, දකින්ට හා හඳුනාගන්ට ලැබේවා. ස්වාමින් වහන්සේ ලංව සිටනසේක. හරි, දැන් ඒක උනන්දුවෙන් දකිනවා. මොකද කාරණේ මේකයි, යේසුස් වහන්සේ ළඟදි මෙනවා. ඔයාට කරන්න ඕන වෙන්නේ උන්වහන්සේට කොතරම් කාරණා කියන්න තිබුණද. ඒත් උන්වහන්සේ කිව්වේ උන්වහන්සේ ආපහු වෙනවා, ඒ නිසා ඔයාගේ පරාර්ථකාමී බව හැමදෙනාටම දකින්න ඉඩ දෙන්න කියලා. අහන්න, ඔයා යම් කෙනෙක්ට ඔහුගේ ගුණ නොකියන තරම් නරක ස්වභාවයකින් ඉන්න එපා. ඉතින් මං යන්නේ මොකක් තුලින්ද කියලා ඔයා දන්නේ. මං ඒක දන්නවා. ඔයා ප්‍රේමය තුලින් ඇවිදින්න ඉගෙන ගත්තේ නැත්තම් බොහෝ විට ඔයා ඒ තුලින් හැමදාමයයි.